බුද්දස්ස සීලෝ යතා ඒක ඝනෝ වාතේන න සමීරති ඒවං නින්දා ප්‍රසංසහසු න සමින්ජන්ති පණ්ඩිතාති දිදහස් දාහත වසරේ දෙවෙනි මාසේ හත්වෙනිදා අටවෙනිදා භාවනා වැඩසටහන ඕමාන් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ ප්‍රමුඛ කරගත් ශ්‍රී ලංකා සම්බුද්ධ ජයන්ති විහාරය හැටියට සලකන පූජනීය ස්ථානයේදී පැවැත්වෙන අද දින සම්බුද්ධ පූජාවේ සහ ධර්ම දේශනා දායකත්වයේ සනු ලබන්නේ සුදත් මහත්මයා සහ දර්ශන මහත්මයා ඇතුළු පවුලේ සියලුම පින්වතුන් සහ දායකකාරක පින්වතුන් අපි ධර්මයෙන් බලාපොරොත්තු වෙන්නේ හැමදාමත් සහනයක්. බෝධිරාජානන් වහන්සේට වැඳ නමස්කාර කරලා ප්‍රාර්ථනා කරන්නේ සහනය සිසිලස. චෛත්‍ය රාජානන් වහන්සේට වැඳලා ඉල්ලන්නේ සහනය සිසිලස. පිළිම වහන්සේට වැඳලා ඉල්ලන්නේ සහනය සිසිලස. ධර්ම ශ්‍රවණය කිරීමෙන් බලාපොරොත්තු වන්නේ සහනය සිසිලස. පීත් සජ්ජායනා කිරීමෙන් සහනය සිසිලස අපි බලාපොරොත්තු වෙන්නේ. ධර්ම දානය කියන්නේ ලෝකේ තියෙන වටිනාම දානය. ඒ දානේ නිසා තමයි කෙනෙක් නිවන් දකින්නේ, ජීවිත අවබෝධය කරගන්නේ, මෙලවත් පරලවත් ලස්සන කරගන්නේ මේ ධර්ම දානේ මහා පින්කම නිසා. ඉතින් මේ වෙනුවෙන් කටයුතු කරන උර දෙන මහන්සි වෙන ඒ සියලුම පින්නතුන්ගේ හදවත් ගන්නවා අපි ගොඩක් මේ වෙනුවෙන් මහන්සි වෙනවා කියලා. අපි කිව්වේ නැති වුණාට ඒ පින්නතුන් සියලුම දෙනාට ඒ මහත්ඵල මහානිසංස බලය ලැබිලා ඒ පින්නතුන්ගේ ධර්මඥානයන් දිනු කරගන්නට ප්‍රාර්ථනීය. ඒ බෝධින් බුදුන්පත් කරගන්නට චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කරගන්නට හේතු වාසනා වේවා කියලා මුලින් ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ස්වාමින් වහන්සේ කෙනෙක් හැටියට මාග මේ සිදු කරන්නේ ධර්ම දාණය. මම දන්න ධර්මය ඔබට දානය කරනවා. එහෙනම් ස්වාමින් වහන්සේ නමක් කරන්නේ මොකද්ද? ලෝකේ තියෙන ඉහළම පින්කම කරන්නේ. පින්නතුන් සිව්පස දාණය ලබා දෙද්දී ස්වාමින් වහන්සේ කෙනෙක් වන මම ඔබට ධර්ම දාණය දෙනවා. මෙලොව යහපත පිණිස, සසර යහපත පිණිස. අපි කිසිම කෙනෙක් ධර්මයේ කෙල පැමිණි අය නෙමෙයිනේ නේද? අවසානෙට ගියපු අය නෙමෙයි. ධර්මයේ බිඳින් බිඳ දවසින් දවස එකතු කරගන්න මහන්සි වෙන අය. මල්මාලා කරුවෙක් එක මාලයෙන් මලමල නූලට අමුණලා ලස්සන මල්මාලයක් හදනවා වගේ ධර්මයේ ජීවිතයේ දවසින් දවස එකතු කරගත්තාම කාලයක් යනකොට මහා පුදුම විදර්ශනා බලයක්, ඥාන බලයක්, ධර්මඥානයක් ඔබ සතු වෙනවා. හොඳ ප්‍රතිපත්ති ඔබ සතු වෙනවා. හොඳ ගුණයක් ඔබ සතු වෙනවා. මෙලව පරලොව ජය ගන්නට පුළුවන්. ප්‍රශ්න ගැටළු වලට මුහුණ දෙන්නට පුළුවන් එඩිතරකමක්, අවබෝධයක්, තීක්ෂණ බුද්ධියක්, විදර්ශනා ඥානයක් හටගන්නවා. සීලෝ යතා ඒක ගනු වාතේන සමීරති ඒවන් නින්දා ප්‍රසංසාසු නසමිඤ්ඤන්ති පණ්ඩිතා. මෙහි තියෙන මහගල් කඳු තියෙන ඒ ශාල පර්වතයක් කොච්චර හුලඟක් ආවත් හෙල්ලෙන්නේ නැහැ. අන්න ඒ වගේ උපමා කරලා පණ්ඩිතකම කියලා කියන්නේ නොසිල්වෙනකම. ඒ නොසිල් වෙන්නේ අවබෝධය නිසා. දැඩිකම නිසා නෙමෙයි නොසිල් වෙන්නේ, අවබෝධය නිසා. එහෙමනම් මේ ජීවිතයේ තුල අපේ සැලවීම් තියෙන්නේ අවබෝධයේ මදිකම නිසා. අවබෝධය වැඩි වෙන්න පුට්ටස්ස ලෝක ධම්මේ චිත්තං යස්ස න කම්පති. ලාභෝ අලාභෝ යස අයස නින්දා ප්‍රසංසා සැප දුක පැමිණෙන හැම මොහොතකම සැලෙන්නේ නැහැ. න කම්පති, කම්පණය වන්නේ නැහැ. අන්නේ පෞරුෂය, අන්නේ ධර්මයේ කඳු වැටිය අපේ හදවත් තුළ ගොඩනගා ගන්නටයි අපි මේ මහන්සි ගන්නේ. මුලින්ම අපි එක දෙයක් අවබෝධ කරගන්න ඕන. අපි මේ සියවස තුළ මිය යන ජීවත් වෙන මිනිස්සු. ඒ අවබෝධය ස්මතු කරගත්තාම එතනම මරණානුස්සති භාවනාව සිද්ධ වෙනවා. බුදුරජාණන් වහන්සේ ජීවිතේ අපිට කියා දුන්නේ පරම සත්‍ය. අපි ඒකාන්තයෙන් ඒ අවබෝධ කරගත යුතුයි. බුදුරජාණන් වහන්සේ මුළු ලෝකේම සත්වයන් අතර උසස්ම උත්තමයාණන් වහන්සේ, උන්වහන්සේගේ සද්ධර්මයේ ලොව තිබෙන උසස්ම ධර්මයයි කියලා පිළිගන්නකොට එතන බුද්ධානුස්සතියත් එතන ධම්මානුස්සතියත් හොඳින් ප්‍රකට කරගන්න. ඒ වගේම හොඳ ධර්මයේ කෙරෙහි නැමුණු ශ්‍රද්ධා බලයක් තියාගෙන ධර්ම අවබෝධයේ පිණිස නැමුණු ප්‍රඥා බලයක් තබාගෙන හොඳ සිහියෙන් ධර්මයේ අසනව, හොඳ විමසුමින් ධර්මයේ තේරුම් ගන්න මහන්සි වෙනවා, ඇලීම් ගැටීම් වලින් තොර වෙන්න උත්සාහ කරනවා. අන්න යාට කියනවා ධම්මානුධම්ම ප්‍රතිපatti පුරණ කෙනෙක්. මේ ධර්ම මාර්ගයේ ඉස්සරහට ගමන් කරනවා කියලා කියන්නේ ගඟක ඉහළට පීනනවා වගේ වැඩක්. එයින් අදහස් කරන්නේ රළ පහර පහළට ගලාගෙන යද්දී ඉහළට පීනන්න උත්සාහ කරනවා. මේක අමාරු වැඩක්. මේ ලෝකේ ඉපදිලා හිත ජයගෙන මිය යන්නේ බොහොම කලාතුරකින් කෙනෙක්. කලාතුරකින් කෙනෙක් හිත ජයගෙන මිය යන්නේ. අනිත් සියලුම දෙනා හිතට පරාජය වෙලයි මිය යන්නේ. මගේ කියලා මගේ නොවන දේවල් වලට ජීවත් වෙලා ඒවා රැවටිලා මගේ කියලා හිතාගෙන මේ යනවා. ඊට පස්සේ ගෙවල් වලින් ඉන්න මළගිය ඥාතීන් අයින් කරන්න, තොවිල් නටන්න වෙනවා, ඩම්පින්ග්කම් කරන්න වෙනවා, දුම්මල ගහන්න වෙනවා, කටඩියු ගෙනල්ලා කුප්පියොල දාලා මූදු ගිනින් දාන්න සිද්ධ වෙනවා. ඒ අනාගතයේ ඔබද එසේ නොවේවා. ඇයි ඒ? නිවසට පෙරේත කමේ හිටියාම අර ගල් පෙරේත වෙලා උපදිනවා. ඉඩම කඩමට පෙරේත වෙලා හිටියා, මේ ඉඩම කඩමේ පෙරේත දිෂ්ටිය පවතින. තින් මදි වෙනකොට බලාගෙන ඉන්න සාමාන්‍ය ආත්ම භාවයක්වත් ලබා ගන්න. තින් අපේ පින්නතුන් මෙහි ඇවිල්ලා තින් ඇත්තටම රැස් කරගෙන යන අය වෙන්න ඕන. ඔබ ඇත්තට මේ රැස් කරගෙන යනවද නැද්ද කියලා දන්නේ ඔබේ සිත. ඇත්තෙන්ම ඔබ හිත සැහැල්ලු කරන් සන්තෝෂ වෙලා යනවද? එහෙමනම් ඔබ පින් රැස් කරගෙන යන කෙනෙක්. එහෙම නැතුව හිතේ කලබලකාරීත්වය, හිමත් නැත්තම් හිතේ මාන උද්දච්ච අවිද්‍යාවන් ටිකක් එකතු කරගෙන මෙතනින් පිට වෙලා යනවනම් එයා පිංගස් කරගෙන නෙමෙයි යන්නේ පෞරස් කරගෙන. හිත සැහැල්ලු වුණාද, හදවත පිනා ගියාද, ශ්‍රද්ධාව ධර්මයේ කෙරෙහි වැඩි වුණාද, ප්‍රඥාව වැඩි වුණාද, යෝනිසෝ මනසිකාරය ජීවිතේ දිහා බලන්න වැඩි වුණාද මෙතනින් පිට වෙලා යනකොට, එහෙමනම් ඔබ ධර්මයේ රැස් කරගත්ත කෙනෙක්, අර්ථයේ රැස් කරගත්ත කෙනෙක්. මා දේශනා කරන්නට කියා දෙන්නට උත්සාහ කරන්නේ ගිහි ජීවිතයේ සිටම හැකිතරම් ධර්මයට සමීප වෙන අන්දම ගැන. අපි ගොඩාක් හිතාගෙන හිටපු විදියට වඩා ටිකක් ගැඹුරු වන්දමින් වෙනස් අන්දමකින් අතහැරීම පුරුදු කරන විදිය, ධර්මයේ දිශා බලන විදිය, ධර්ම අවබෝධ කරගන්න විදිය ගැනයි කතා කරන්නේ. මේ වෙනුවෙන් කළ යුතු බාහිර වෙනසක් නෑ පින්වතුනි. මේ වෙනස කරගන්න තියෙන්නේ ආධ්‍යාත්මිකව. දකින ක්‍රමයේවත් සම්මා දිට්ඨිය තියෙන බාහිරේ නෙමෙයිනේ නේද? තමන්ගේ මොළේ. මනසේ. තමන් කල්පනා කරන විදිය සම්මා සංකප්පයේ තියෙන බාහිරේද? සම්මා සංකප්පයේ තියෙනවන හැදෙන්නේ ඒක තමන්ගේ සංකල්පනා තුළ. සම්මා වාචාව තියෙන බාහිරේද? නෑ. ඒක තියෙන්නේ තමා තුළ. මුළු ආර්ය අෂ්ටාංග මාර්ගයේම පවතින්නේ තමා තුළ. පිට දෙයක් නෑ. එහෙමනම් තමාගේ ආධ්‍යාත්මය තුළ අපි දැනගත්තට වඩා දෙයක් දැනගන්න හැමදාම ඕන. සමහර අය කියනවා මම ආර්ය අෂ්ටාංග මාර්ගය දන්නවා කියලා. නෑ, ඇහුවොත් මේ බොහෝ දෙනෙක්ගෙන් ඇහුවොත් ඔබ ආර්ය අෂ්ටාංග මාර්ගය දන්නවද? වෙන කියනෝ දන්නවා කියලා. ඔබ චතුරාර්ය සත්‍ය දන්නවද? මෙන්න මේ අත්ව ටික කියන ඔව් මං චතුරාර්ය සත්‍ය දන්නවා කියලා. මට පේන්නේ මොන්ටිසෝරි ළමයි වාගේ. ඔබ පටිච්ච සමුප්පාදය දන්නවද කියලා අහුවාම කොහොම නැත්තේ මං දන්නව හොඳට. අපි හැමදාම බුදුන් වදිනකොට කියන්නේ මොන්ටිසෝරි ළමයි වාගේ. සෝවාන් මාර්ගඵලයට පත් වුණු ආනන්දහාමුදුරුවෝ බුදුරජාණන් වහන්සේට දවසක් ප්‍රකාශ කරනවා. බුදුරජාණන් වහන්සේ පටිච්ච සමුප්පාදය හරි සරලයි, හරි ලේසි කිව්වා. බුදුරජාණන් වහන්සේ ආනන්ද එහෙම කියන්න එපා, පටිච්ච සමුප්පාදය හරි ගැඹුරු. ආයෙත් කියන නැහැ ස්වාමීන් වහන්සේ, හරි ලේසි, මට පුළුවන් පටිච්ච සමුප්පාදය. මොනවායි මේ මාර්ගඵලලාභී උත්තමේ මේ කියන්නේ? ඒ කියන්නේ උන්වහන්සේ යම් භවමනක පටිච්චසමුපාදය ප්‍රත්‍යක්ෂ කොටගෙන තියෙන කෙනෙක්. මේ අපි වගේ නෙමෙයිනේ. එහෙම කල්පනා කරන්න ඕන. ඉතින් ඔබ තුන් වතාවක්ම කිව්වහම බුදුරජාණන් වහන්සේ නිහඬ වුණා. මොකද මෙයාට මේක කියලා දෙන්න බෑ දැම්ම. පැහැදිලි වෙන්නේ. හැබැයි බුදුරජාණන් වහන්සේ පණිවිඩය ආනන්ද හැඳුරන දුන්නේ කවද්ද? තිරිනුවන් මංචකේදී. තිරිනුවන් මංචකේ කෑ ගහලා අඬන්න පටන් ගත්තා. විලාප දෙන්න පටන් ගත්තා. එතෙන්දී අඬ ගහලා කිව්වා, ආනන්දේ මම එදා කිව්වා නේද පටිච්ච සමුප්පාදේ හරි ගැඹුරුයි කියලා. එදා තමයි තේරුම් ගත්තේ පටිච්ච සමුප්පාදේ හරි ගැඹුරුයි කියලා. එහෙනම් ඔබ දන්න පටිච්ච සමුප්පාදේ මොකද්ද කියලා පොඩ්ඩක් තොක්කක් කරනගෙන බලාගෙන ඉන්න ඕන. ඔබ දන්න ආර්ය අෂ්ටාංග මාර්ගයේ මොකක්ද කියලා නිකම් මේ නෙමෙයි තොක්කක් කරනගෙනම බලන්න ඕන. ඔබ දන්න චතුරාර්ය සත්‍ය මොකක්ද කියලා ඔබම කල්පනා කරන්න. ඔබ දන්න ත්‍රිලක්ෂණය මොකක්ද කියලා ඔබම කල්පනා කරන්න ඕන. දන්නව ලදුරු පාසල් ළමයි වාගේ. ඉතින් මේ ලදුරු පාසල් ළමයි ටික මහා දාර්ශනිකයෝ වගේ සෝවාන් වලින් පටන් ගත්තම් අවසන් කරන්නේ අරිහත් වෙලා අගනිට්ටා බ්‍රහ්ම ලෝකයට ගිහිලා නේව සංඥා නා සංඥා වලින් අවසන් කරන්නේ. කතන්දරේ තනි කර අන්ධයෝ ටික. මේ බනිනවා එහෙම නෙමෙයි. ඇත්ත කතාවනේ. ඒ කියන්නේ අපි මීට වඩා ගැඹුරින් සිටිය යුතුයි කියන අවධාරණයයි ඔබට ලබා දුන්නේ. එහෙම නැත්නම් වෙන මොකවත් නෙමෙයි. මම දන්නා කියන එක කිව්ව නෙමෙයි. අපි ඔක්කොම දැනගත යුතුයි. මොකද අපිට වෙන කෙනෙක් නැහැ නේ පිට වෙන්නේ. ඒ පින්නතුන් මට පිට වෙනවා. මට හැකියන්ද මේ මම ඔයයන්ට පිට වෙන්න ඕන. එකිනෙකාට පිට වේවි. මට හැකියන් දමින් මම මේ දයාවෙන් කරුණාවෙන් පිහිට වෙන්න ඕනේ. මේ පිහිට වෙන ගමනේදී සර වචන තියෙන්න පුළුවන්, මෘදු වචන තියෙන්න පුළුවන්, තේරෙන වචන තියෙන්න පුළුවන්, නොතේරෙන වචන තියෙන්න පුළුවන්. Tamanṭa වැරදි විදියට තේරුම් යන්න පුළුවන්, හරි දෙයට කීකක වෙන්න පුළුවන්. වැරදි විදියට ඇහිච්ච දෙයක් වෙන්න පුළුවන්. ඔය ඔක්කොම निराකරණය කරගන්න ඕන අපි කරුණාවෙන්. නේ? මෛත්‍රියෙන් තියෙන්න ඕන. ඔබ ආස ඔබ දන්න ටිකම කියනහටද ඔබ දන්න නැති දෙකක් කියනවා. ඈ? ඔව් හැමදාම දන්නවට වැඩි දෙයක් අපි ඉගෙන ගන්න එපායි. දන්නවට වඩා වැඩි දෙයක් හැමදාම අපි ඉගෙන ගන්න ඕන. නොදන්න දෙයක් ඉගෙන ගන්න ඕන. අපේ ධර්මඥානය විශාල කරගන්නේ ඒ ආකාරයටයි. හැබැයි පින්නතුනි මා ප්‍රකාශ කරන්නේ මේ කරුණු වශයෙන් කරුණු දහහක් ඉගෙන ගැනීම නෙමෙයි. එක කරුණක් ප්‍රත්‍යක්ෂව ඉදිරියට රැගෙන යාම. බුදුරජාණන් වහන්සේ අගය කළ එක නෙමෙයිද? අර්ථ ශූන්‍ය කරුණු දහසක් තේරුම් ගන්නවට වඩා අර්ථ එක පදයක් දැන ගැනීම වටී. එහෙම නේද බුදුබණ පදේ කියන්නේ. එහෙමනම් අපි එක ගාථාවකින් වුවද එහි ගැඹුරු අර්ථය කරා ගමන් කිරීම තමයි වැදගත්. එහෙමනම් මම මුලින් පැහැදිලි කරේ අපේ මේ ඉන්න බෞද්ධ සමාජයේ බෞද්ධ පින්වතුන් කරුණු 1000ක් සූත්‍ර 1000ක් ඉගෙන ගන්නවා, 18000ක් ඉගෙන ගන්නවා. එක කරුණක්වත් ප්‍රත්‍යක්ෂ නැහැ. එහෙනම් අපි එක කරුණක් හෝ ප්‍රත්‍යක්ෂ කරගන්න මහන්සි වෙ යුතුයි කියන තැනින් මහන්සි වෙන්න ඕන. නමුත් 18000ෙම තියෙන කොටස් කොටස් හරි අරගෙන අපේ ධර්මඥානය අපි තේරුම් ගන්න, වටහා ගන්න, අවබෝධ කරගන්න කැප වෙන්න ඕන මහන්සි වෙන්න. බුදුරජාණන් වහන්සේ බණ කියන්නේ යද්දී අතීත පොතකින් ගාථාවකින් කිසිම දෙයක් තෝරගත්තේ නැහැ. මිනිස්සය ළඟට ගියා. මිනිස්සය කුඹුරු වැඩ කරනවා. කුඹුර ආශ්‍රිතව ජීවිත කතාව කියනවා. නේ? වඩු වැඩ කරන මිනිස්සෙක් ළඟට යනවා. වඩු වැඩ මුල් කරගෙන සිත ගැන කියා දෙනවා. පොල් කඩන මිනිස්සෙක් ළඟට යනවා. පොල් කඩන එක මුල් කරගෙන ජීවිත කතාව කියලා දෙනවා. මැජික් පෙන්වන මිනිස්සෙක් ළඟට යනවා. මැජික් එක මුල් කරගෙනම මිනිසයට ධර්මය කියා දෙනවා. ගෘහණියක් ළඟට යනවා. ගේ දොර නඩත්තු කිරීම අතුපතු ගෑම් එක්ක ධර්මය කියා දෙනවා. කරත්ත කරුවෙක් එනවා. කරත්ත කරුවට කරත්තේ සම්බන්ධ කරගෙන ජීවිත කතාව කියලා දෙනවා. වෙළඳාම් කරුවෙක් එනවා. වෙළඳාම මුල් කරගෙන ජීවිත කතාව ධර්මය කියලා දෙනවා. ඔබට තේරෙන්නේ දෙහිම තමයි මේ බුදුහාමුදුරගේ දේශනා තියෙන්නේ කියලා. එහෙම තමයි තියෙන්නේ. අපි සිතාගෙන සින්නවනම් අපි බුදුරජාණන් වහන්සේගේ පරම පවිතුරු වචනය දේශනාව නිවැරදිව දන්න අයයි කියලා. ඒක පැහැදිලිවම මෝඩකම. ඒක තමයි අඥානකම. එහෙම හිතන්න එපා. හිතන්න මම දන්නේ නැහැ කියලා. ඊට පස්සේ ඔබේ හිතේ අවකාශයක් සැලසෙනවා. මොකටද? ධර්මය තව තව දැනගන්න. Taman dannoy kiyala hitanoy kiyala kiyanne modakama. Taman dannne kiyala hitanawa kiyala kiyanne panditek wimata sudussek saha pandita gunaya. මම දන්නේ නැහැ. හැබැයි මං අවදියෙන් සිටිනවා. කුමක් සඳහාද? දැන ගැනීම පිණිස. දන්නේ දැන ගැනීම පිණිස අවදියෙන් සිටිනවා. දැන් අපි සමහර අය අල්ලගෙන තියෙන එක එක දෘෂ්ටි. අපි අරහාමුදුරුවන්ගේ බණ. අපි මේ විදිහේ බණ. අපි මේ සම්ප්‍රදායේ බණ කියලා මේ කොටසක් අල්ලගෙන මේ ශෛලියේ මේ ටිකයි අල්ලගෙන දන්නේ නැහැ නිකන් අල්ලගෙන ඉන්නවා. එහෙම වැඩක් නැහැ පින්තුනේ. ඔබේ ජීවිතයේ අවබෝධයෙන් පරිණත වෙනකම් වෙනස් වෙනකම් ඔබ ධර්මය සොයාගෙන යන්න ඕන. කිසිම හාමුදුරු කෙනෙක් අල්ලගන්නත් එපා. කිසිම දෙයක් අල්ලගන්නට එපා. ඔබ බුදුරජාණන් වහන්සේගේ දේශනාව විතරක් තේරුම් ගන්න උත්සාහ කරන්න. කිසිම කෙනෙකුට බැඳෙන්න උවමනාවකුත් නැහැ. ඔබ ධර්මයට බැඳෙන්න. සබරතින් සම්මරතේ ජීනාති. ඔබ ධර්මය හොයන්න ධර්මය කියන කෙනාගේ උසපල්න දිග මහත ඕනේ නැහැ. වර්ගය වුණත් නැහැ, රට වුණත් නැහැ, පසුබිම වුණත් නැහැ. කෙලින්ම ධර්මකාරණේ විතරයි වැදගත්. මම ධර්මයේ ස්වාගෙන යද්දි මගේ පසුබිම ඒක. මට කියන කෙනාගේ ඒක වැදගත් නැහැ. එයා අවශ්‍ය කරන කාරණේ කියලා නම් මගේ ආත්ම පරිවර්තනයේට මට එච්චර මට වැදගත්. ඔබටත් තේලෙස සිතන්න කියලා මම මතක් කරනවා. මේ නිවන හැම තැනම පවතිනවා. ඒ නිවන අපි වෙතට පිවිසෙන්නේ නැත්තේ අපි ළඟ තියෙන දුර්වලතාවයක් නිසා, මමත්වය නිසා. මෙතන මමත් වයින් වෙන්නුණු කී දෙනෙක් සිටිනවද? ඒ ඉන්න පුජ්‍යලය ප්‍රමාණයටම ලෝක ලෝක වෙනස් වෙලා වෙනස් වෙලා වෙනස් වෙලා වාඩි වෙලා ඉන්නවා. හැමෝම හිතන් ඉන්නු මේ මගේ ලෝකය. තමන්ගේ ලෝකයට අනුගත වූ පෞජ්‍යලික වූ ප්‍රශ්න ටිකක් විඳමින් ඉන්නවා. ජීවිතේ පුරාම කරන්නේ ජීවිතේට පිළිතුරු හොයනවා. පිළිතුරු සොයන්න යන යනතේ එක පිළිතුරක් සපය ගන්නකොට ප්‍රශ්න 10ක් මතුවෙනවා. ආයෙත් ඒ ප්‍රශ්න 10න් එක පිළිතුරක් සොයා ගන්න යනකොට තව ප්‍රශ්න 10ක් මතුවෙනවා. මහණෙනි, මේ පුතඥ සත්වයාට ගැටලු ඇතිවන්නේ කුහුල්ල ගුලියේ ඇලුණු මැස්සාට වාගේ. ගැලවෙන්න යන එහෙ ඇලෙනවා. ජීවිතේ සිද්ධ වෙලා තියෙන්නේ ඕක නෙමෙයිද? ගැලවෙන්න උත්සාහ කරන තැන ඇලෙන බව ඔබ දැක ගන්න, දැන ගන්න. නිදෙන්න උත්සාහ කරන තැන රැඳෙනවා කියලා ඔබ දැනගන්න. ඔබ තේරෙන්නේ නැහැ නේ? ඔබ තේරෙන්නේ නැති නිසා මෙන්න මේ වගේ කර්මස්ථානයක් ලබා දෙනවා චූලපන්තක හාමුදුරුවන්ට. මේ වගේ සුදු රෙදි කඩක් ගන්නවා. රෙදි කඩක් අරගෙන මොකද කරන්නේ? පිරිසිදු වේවා. පිරිමදින. ආයි පිරිසිදු වේවා. පිරිමදිනවා. ආයි නැවතත් පිරිසිදු වේවා කියලා දහස් වාරක් හරි ලක්ෂ වාරයක් හරි කෝටි වාරයක් හරි දැන් දුහුවිල්ලේ වැලි තලාවේ වාඩි වෙලා ඉර පායන දිහා බලාගෙන මේ පායන වෙලාවේ තම මේ රෙදි කෑල්ල දිහා බලාගෙන පිරිසිදු වේවා පිරිසිදු වේවා කියලා පිරිමදිනවා. මේක රහතන් වහන්සේ කෙනෙක් නිර්මාණය කරපු කර්මස්ථානයක්ද නැද්ද? භාවනාවක්ද නැද්ද? භාවනාවක්. ඔබ ඒක පිළිගන්නවා. හරි. මං අහන්න එක ප්‍රශ්නයක්. නිකමට හරි මමත් මේක ට්‍රේනින් කරලා බලන්න ඕන. ප්‍රැක්ටිකලි කරලා බලන්න ඕන, ප්‍රායෝගික කරන්න ඕන කියලා. එකම එක දවසක් පැය භාගයක් මේ වැඩේ කරපු කෙනෙක් ඉන්නවා අත උස. දැන් මං හිතාගෙන හිටියේ අවසාන දවසේ යන දවසේ හොඳටම දැනලා යන්න කියලා. දැන් අද බලන්නේ සිද්ධ වෙන්නේ හදන්නේ මේ නේ. ඉතින් බලන්න සිද්ධ වෙනවා වැඩේට. මම සන්තෝෂ වෙනවා. මම තරුණයෙක් හැදෙන්න මට හිතෙනවා මේක ප්‍රායෝගික කරන්න ඒ කාලෙම. ඊට අවුරුදු 10කට 15කට කලින්. ඈ හිතෙනවා මටම තනි මේ පොට කරලා බලන්න ඕනේ. කරද්දි මොකක් හරි චේන්ජ් එකක් වෙනවද දන්නේ නැහනේ. ඇයි ඔබට හිතුන්නේ නැත්තේ? ඔබ කල්පනා කරනවා මේ අපි උපාධිධාරීන් අපි මේ වගේ පාසල් ගිහලා ඉගෙන ගත්ත මේ රෙදි කෑලි පිටිමදින්නේ. බුදුහාමුදුරුව දුන්නා නම් එහෙම මේ වගේ කර්මස්ථානයක් අහයි වෙනස හිතන් ඉන්නේ අපි කවුරු කියලාද? ඔය වගේ රෙදි කෑල්ලක් මදිනවද? අපි මේ සෑහෙන ලොකු රස්සාවල් කරන්නේ බොහොම අපි මේ දිනුනවා. රෙදි කෑල්ලක් පිළිමදලා රහත් වෙන්න පුළුවන් කියලා කොහෙද තියෙන්නේ? මොන පොතේද තියෙන්නේ? එහෙම විමුක්තියක් ලබන්න පුළුවන් නම් කාටදරිද නේ? එහෙම බෑ. අපිට ටිකක් ලොකු අභිධර්මයක් ඕන. නැම් මේ කියන අපි ළඟ තියෙන පිස්සුව මොඩකම අඥානකම. ඒ කියන්නේ අපි වගේ චූලපන්තකල ඒ කාලෙත් ඉතිරියා නම් චූලපන්තක තාමත් පුතංජන. එරි ගැලේ දීපු ගමන් අහනවා ඇයි මේක දුන්නේ? ඔක පිරිමදි නේ. ආ පිරිමෙන් තාම මොකද වෙන්නේ? එතකොට දුවිලි ගෑවෙනවනේ. ඔව් ඊට පස්සේ මට මොනවා හරි හිතේද? මොනවා හරි හිතේ යොමු කරගෙන යන්න. ඒ කියන්නේ කරගෙන යනකොට මම රහත් වෙයිද? දැන් මේක කොච්චර වෙලා කරන්න ඕනද? වැල්ලෙම හිට ගන්න නැතුව මම පොඩ ඇතුලින් ඉඳන් කරන්නද මේක? දැන් නිකන් ඉරපායනකොට රස්තන වැඩි වෙනවනේ. ඔය ඔක්කොම අහනෝ මේ ඉන්න මහාචාර්ය කෙනෙකුට දුන්නා නා. වෙලාවට චූලපන්තක ඔය කිසිවක් ඇහුවද? ඒ කිසිවක් ඇහුවේ නැහැ. ඔය කිසිවක් ඇහුවේ නැහැ. දුන්නු වැඩේ කළා එච්චරයි. රජෝහරණ. පිරිසිදු වේවා. පිරිසිදු වේවා. පිරිසිදු වේවා. පිරිසිදු නිකටම නොනවත්වාම රෙදි කෑල්ල පිළිගන්න. ඒ සමහර ආනෝනේ මගෙන් ඕක කොහෙන්ද, ඕක කොහොම වෙනවද, ඕක මීට කලින් නැද්ද, මේ ඔක්කොම ප්‍රශ්න අහන්නත් ඒක නිසා සාධාරණ යන්නේ. ඉතින් මේකෙන් රහත් වෙනවයි කියලා කාට හරි කියන්න පුළුවන්ද? ඔප්පු කරන්න පුළුවන්ද? ඈ ඒක තමයි මහා පුදුම ආශ්චර්යමත් ධර්මයක් කියන්නේ මේක. ඔබ නොගිය ප්‍රදේශයකට කවුරු හරි විසින් ඔබව රැගෙන යද්දී ඔබට ඇත්තෙම තියෙන යම්කිසි කුසලයක් සහ අනුභෝධයක් තියෙන්නේ. ඒක සත්‍යයක්. කමක් නැහැ. ඉතින් අපි විශ්වාසයෙන් යනවා. දැන් මම ලංකා මෙහෙට ආවම ඉතින් මාව පෙන්නන්න කොයි හරි තැනකට එක්කන යනවා. ඇත්තටම ඉතින්ද යනගම් මම දන්නේ මොන වගේද කියලා. දැන් අද ගියා ඔපෙරා හවුස් එක ගෙන්නන්න. මේ පිටින් දැක්කම නිකන් බංකරයක් වගේ දැක්කේ. අයියෝ ඔය බංකරේ ගුහාවක් නේ, ඕක බලන් තේරුමක් නැහැ කියලා මම නිකන් කම්මැලි වෙලත් හිටියේ. ඕක බලන්න එකක් නැතුව ඇති කියලා. අර මෙහෙ නිකන් අර චිත්‍ර කලාව මේ මුකුවන් දැන් මේ ඇතුළට ගියාම අර ලස්සනයි නේ. ඒක අර දිවි ලෝකෙ වගේ අර ලස්සනට පිළිවෙලට කලාත්මක නිර්මාණය කරලා තියෙනවා. ඉතින් අපි දන්නා එක තමයි හැදෙන්නේ. දැක්කහම තමයි දන්නේ බලන්න මේ කොච්චර ලස්සනද. ධර්ම මාර්ගයේත් එහෙමයි. ඈත්තු ආපු නැතික මම්මග තුල මම ස්වාමීන් වහන්සේ කෙනෙක් හැටියට ඔබ එකයි යනකොට පොඩි කුතුහලයක් සහ ඉතින් මන්දගාමීත්වය මොනවා හරි තියෙද්ද දන්නේ නැහැ, නැද්ද දන්නේ නැහැ, මොන වගේද දන්නේ නැහැ කී කී ඉතින් යනවා. ගිහිල්ලාම බලන්න එනවා මොකද්ද තත්ති කියලා. ඉතින් වේලාසෙනින් උපකල්පනය කළ නතර වුණා නම් එහෙම බලන්න හම්බ වෙන්නේ නැහැ. මේ ගමන යන්න ඕන විශ්වාසයෙන්, ශ්‍රද්ධාවෙන් ඉස්සරහට ගමන් කරන්න ඕන. එහෙම ගමන් කරන කෙනා තමයි ඒක දකින්නේ. දැන් බලන්න මෙහෙම පිරිසුදු වේවා, පිරිසුදු වේවා කියලා වැඩේ කරගෙන යනකොට මේ මොකද වෙන්නේ? මේ අතේ තිබුණු දහඩියත් එක්ක කරකුණු හොඳටම අර සුදු රෙදි කෑල්ල කෑවිලා. පිරිසිදු වේවා යනුවෙන් පිරිමදිනවා. මේ ඔබ දන්න කාරණේ නොදන්න පැත්ත පෙන්වන්න හදන්නේ. ඒක නොදන්න කාරණයක් සූත්‍රයක් අරන් කියනවට වඩා ඒක ලේසියි. ඔබ දන්න දෙයින් තුලම නොදන්න දේ පෙන්වන්න. මෙහි කුණු තැවරිලා හොඳටම පිරිසිදු වේවා යනුවෙන් පිරිමදිනවා, කුණු තැවරෙනවා. අපි ජීවිතේ ප්‍රශ්න විසඳනවා, ප්‍රශ්න වැඩි වෙනවා. ගැලවෙන්න හදනවා, ඇලෙනවා. හොඳ වෙන්න හදනවා, වැරදි වෙනවා. සිල්වත් වෙන්න හදනවා, දුසිල් වෙනවා. කේන්ති නොගෙන ඉන්න බලනවා, කේන්ති යනවා. අතහරින්න බලනවා, හැමදේම අල්ල ගන්නවා. අපි කරන්න හදන දේ, පතන්න හදන දේ කොහොම හරි අපිට බැරි වෙනවා. මගේ හැරී ගිහිල්ලා තියෙනවා. අපි පතන දේම අපිට නැතිලා තියෙනවා. මිරිඟුවක් පස්සේ දුවගෙන යන මුවෙකුට වගේ, අර ඈතින් මිරිඟුව සැතපුමක් ඈතින් පෙනෙනවා. එතෙන්ට දුවගෙන ගියාම තව මිරිඟුව ඈතින් තියෙන්නේ. ආයෙතෙන්ට දුවන් යනවා. කියන්නේ ලංකාවේ ඉඳන් බලද්දි ටිකක් තිබුණා මිරිඟුව ඈතින් ඕමාන් වල හරියට. ඕමාන් වලට ආවම දැන් මිරිඟුව තියෙන්නේ ඕස්ට්‍රේලියාව හරියට. ඉතින් ඕස්ට්‍රේලියාවට දුවනවා. ඕස්ට්‍රේලියාවට දිවුවාම මිරිඟුව ඊළඟට තියෙන්නේ නිව්සීලන්ත හරියට. අර නිව්සීලන්ත පැත්තටත් දුවනවා. ඊට පස්සේ නිව්සීලන්ත වල ඉඳලා ඩිංගක් බලනකොට මිරිඟුව තියෙන්නේ එංගලන්තේ පැත්තේ. එංගලන්තෙට දුවනවා. ආයි මිරිඟුව තියෙන එතනින් එහා පැත්තේ බලනකොට අර පැත්තේ ලෝක බෝලෙන් ඇමරිකාව පැත්තේ. ඇමරිකාවට දුවනවා. ඇමරිකාවට දුවලා ආයි ලංකාවට ඇවිල්ලා ඉන්න පොඩි ගයක් හදාගෙන. එහෙමයි ඉන්න වටේම ගිහිල්ලා ආපුවා ඒක ඉවදෙන්න. ඇවිල්ලා කියන මම ලෝකේ වටේම ගියා. දැන් ඉතින් එළවලු පාත්‍යයක් කරගෙන මම ගමට වෙලා පොඩි ගයක් හදාගෙන ඉන්නේ. එහෙම අතුරු මල කීවදෙනි කම් වෙනවා තියෙන ලංකාවේ ඉන්න. එහෙම තමයි. අපි අපේ ජයග්‍රහණය සෑම විටම ඉන්න තැනින් පොඩ්ඩක් එහා පවතිනවා වගේ දැනෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ දකින්නේ මේ සමාජයේ මිනිස්යාගේ මේ ක්‍රියාකලාපය මුවෙක් වාගේ, මිරිඟුව පස්සේ දුවන මුවෙක් වාගේ දකින්නේ. ඒ මෝ කියන්නේ අපිට නේද? ඉන්නතුන්ට අපිට කියන්නේ. මේ ඔබේ ජීවිතයේ යන්නේ එහෙන අපි මොකද්ද කරන්න ඕන කියලා එකපාරට පැනලා අහන්න එපා. පොඩක් අහගෙන ඉන්න. දැන් මොකද්ද එහෙන අපි කරන්න ඕන? අපි මේ සල්ලි හම්බ ගන්න නැතුව මේ වගේ මහන වෙන්නද කියන්නේ? ඒ මහන්න එපා, කලබලෙට. පොඩක් ඉන්න මේ කීලි ඉවරනකම්. කීලි ඉවරනකොට ලස්සනයි. අපට අපේ සැනසීම අහිමි වෙන විදිය මේ කාරණේ ඔස්සේ පෙන්වලා දෙන එක මේ බුදුරජාණන් වහන්සේ අවබෝධයෙන් අප තුළ ගොඩනගෙන විදියට ඒක යම් කිසි කාරණයක් ලබා දුන්නා. විශිෂ්ට ගුරුවරේ කියා දෙනවා නෙමෙයි, දැනුවත් කරනවා නෙමෙයි, උගන්වනවා නෙමෙයි, ජීවිත පරිවර්තනය කරනවා. මේ විශිෂ්ට ගුරුවරයාගේ ස්වභාවය අපිට හම් වෙන්නේ උගන්වන, කියා දෙන, පැහැදිලි කරන ගුරුවරයෝ වැඩිපුරම. අපේ ජීවිත වෙනස් කරන ගුරුවරයෝ අඩුයි මොන ගැහෙන. ඒ තමයි විශිෂ්ට ගුරුවරුන්ගේ හැටි. සාමාන්‍ය ගුරුවරු නෙමෙයි. ඔබ අල්ලගන්න හැමදේම අල්ලගන්නේ දුක් විඳින්නද? නෑ. සැප විඳින්න අල්ලගන්න. ඒ කියන්නේ පිරිසිදු වේවා කියලායි අල්ලන්නේ, වෙන්නේ පිරිසිදු. මාට මේක දුක ලැබේවා කියලා අල්ලගත්ත කිසි දෙයක් නැහැ. එක දෙයක්වත් නැහැ. තේනවා නම් කියන්න බලන්න. කිසි දෙයක් දුක ලැබේවා කියලා අල්ලගෙන නැහැ. සපයි කියලා අල්ලගන්න දුකට පෙරලෙන්නේ. ඉක්මන් වෙන්න එපා මොකද්ද කරන්න ඕනේ නම් අපි කියලා අහන්න. සැප සොයා දුක් විඳිනවා. සැප නොලබා මියදෙනවා. මිනිස්සුගෙන් ඇහුවොත් ඇයි ඔබ දුක් විඳින්නේ කියලා සැප විඳින්න. සමහර අය කියන්නේ මේ අපිට නෙමෙයි අපේ දරුවෝ සැපෙන් තියන්න අපි උත්සාහ කරන්නේ. ඔය ඇත්තන්ගේ අම්මල තාත්තලත් ඔය කතන්දරේ තමයි කිව්වේ. ඊළඟට ඒ අම්මල තාත්තලගේ අම්මල තාත්තලත් කිව්වේ ඔය කතන්දරේමයි. ඒ අම්මලගේ තාත්තලා කිව්වෙත් ඒ අය අම්මලාට ඒ කතන්දරේම තමයි. මේ අම්මල තාත්තල කියන්නේ ඒ කතන්දරේ. ඊළඟට ඒ දරුවෝ අම්මල තාත්තලලත් කියන්නේ ඔය කතන්දරේම තමයි. පස්සේ බලනකොට ඒක පරම්පරාවක්වත් සාමේ ඉන්නේ නැහැ. මම මේ කතා කරන්නේ ඔබ කාලා බීලා බොහොම සතුටින් සාමයෙන් ඉන්න සතුට දින බව මම දන්නවා. නමුත් මේ ලෝකෝත්තර ධර්මයක ස්ථීරසාර සැනසීම කියන එක නොලැබූ එක පිළිබඳව මේ කතා කරන්නේ. එතන ඉතින් දුකක් නැහැ නේද? අපිට ආහාර පාන තියෙනවා, යාන වාහන තියෙනවා, ඉන්ෂුරන්ස් එක තියෙනවා, ලයිෆ් ඉන්ෂුරන්ස් තියෙනවා. මේ සල්ලි තියෙනවා. අපිට නම් විශ්වාසයක් නැහැ. හැබැයි දින් ජාති දුක, ජරා දුක, මරණ දුක, ව්‍යාධි දුක, ඒපීයි විප්‍රයෝග දුක, අපීයි සම්ප්‍රයෝග දුක, ඒ ඔක්කොම තියෙන පංච උපාදානස්කන්ධ දුක, ඒව තියෙන ඒවත් ඉති වෙනම තියෙනවා. ඒ ආර්ථික දුකක් නැහැ කියලා කියන්න පුළුවන්. ආර්ථික දුකක් ඔබට නැති වුණත් ඔබට අනාගත දුක් නැහැ කියලා කියන්න බෑ. වර්තමාන දුක් නැති වුණා. අනාගත දුක් එන්න පුළුවන්. ඒ වගේම මිනිස්සෙක්ගේ ජීවිතයේ දුකට පෙරලෙන්න මේ මාස ගණන් අවුරුදු ගණන් යන්නේ තප්පර 10කින් දුකට පෙරලෙන්න කියන්න බෑ. මා ස්ථිර ලෝකයක ඉන්නේ. ඒක හිමේ කියලා කනස්සල්ලටපත් වෙන්න නෙමෙයි තියෙන්නේ. අපි ජීවිතයේ සත්‍ය අවබෝධ කරගන්න මහන්සි වෙන්න. සත්‍ය කියන්නේ මෙයයි කියලා මේ උපකල්පනයක් කරලා බොහෝ දෙනෙක් සංකල්පයක් ඇති කරගෙන තියෙනවා. මේ ඔක්කොම නැති වෙන එක නෙවෙයි කියන්නේ කියලා. නැති වෙන එක නෙමෙයි බුදුරජාණන් වහන්සේ කියන්නේ. නැති වෙන දෙයක් නැති බව. පවතින දෙයක් නැති බව. මැරෙන්න දෙයක් නැති බව, උපදින්න දෙයක් නැති බව. සත්වයක්, පුජ්‍යලයක්, ආත්මයක් මෙහි නැති බව. මනස පිරිසිදු කරන්න උත්සාහ කළා, උත්සාහ කළා, උත්සාහ කළා. මහා පන්තක හාමුදුරුවන්ගෙන් ඉගෙන ගන්න බැරි වුණා මේක. අරියත්වයටපත් වුණේ නැහැ. මේ එළවල දැම යන්න යන්න මේ ශාසනයේ ඉඳලා වැඩක් නැහැ. ධර්ම අවබෝධයක් නැතුව කියලා. ඒ කාලේ එහෙමයි. ඒ කාලේ සෑම මහාන වෙන කෙනෙක්ම අවබෝධයටපත් වෙලා තමයි මහාන වුනේ. ඒක තමයි මහානකම. නැත්තම් පුතජන බවත් එක්ක මහානකමක් ගන්න එකේ කිසි තේරුමක් නැහැ. ඔය අනුරාධපුරයේ පොළොන්නරු යුගයේ වගේ කාලවලදී කියවෙනෝ ආර්ය ධර්මයේද පත්වෙච්ච ආර්ය ශ්‍රාවකයා කවුද කියන එක නෙමෙයිලු මේ ප්‍රශ්නේ තියෙන්නේ. නොවුනි කවුද කියනකලු. නොවිච්ච කෙනෙක් වන්නේ බැරි. හැම කෙනෙක්ම ආර්ය ධර්මයේ ආර්ය භූමියට පත්වෙච්ච කෙනෙක්. නොවිච්ච කෙනයි හොයන්න බැරි. අවබෝධයෙන් යන මේ ගමන් මග මේ ලියලා මේ උගන්වන්න බෑ. කට වහරට උගන්වන්න බෑ. මේක අවබෝධාත්මකව, අවබෝධාත්මකව තව කෙනෙක්ට අවබෝධයෙන් දයාද කරන්න ඕන දෙයක්. අනිත් කෙනාගේ අවසාන චිත්තය, පැටලෙවිණු චිත්තය හොයන්න බෑ. ඒ චිත්තේ ඉක්ම වූ නැති කෙනෙකුට හොයන්න බෑ. ඒ නිසා අවබෝධයෙන් අවබෝධයට යන ගමන. දැන් දහනිය දාගෙන පිරිමදිනවා කොහොමද? පිරිසිදු වේවා, පිරිසිදු වේවා. පොරොන්දු වෙනවද ඔයත් දැන් හෙට ගිහිල්ලා මේක පටන් ගන්නවා කියලා? එකවරුවක් නිකන් හරි නිවන් දැක්කොත් කියලා නිකන් පොඩි ටෙස්ටිං පාරක් දැම්මොත් හොඳ නැද්ද වැඩි? හා මේ තියෙන වැඩිපුරත් එක්ක අවුව තියෙනවනේ. රස්නේ දහසක වාඩි වෙලා කළු වුණාට කමන්නේ නැහැ. සන්ස්ක්‍රීන් එකක් ගන්න වාඩි වෙන්න. පිරිසුදු වේවා, පිරිසුදු වේවා කියලා හොඳ රෙදි කඩක් පිරිමදින්න. එයින් කියා දෙන දේවල් මේ ස්වභාව ධර්මයේ යම් යම් සිද්ධාමයන් අපිට කියා දෙන දේවල් වචනවලට ගොඩනගන්න බෑ කිනුතුනි. අපි හිතන් ඉන්නෝ මේ බණ ටික වචනෙන් කියන්න පුළුවන් කියලා. වචනෙන් කොහෙද බණ කියන්න කිනුතුනි? මේ ලෝකයේ තියෙන විශ්ව ධර්මය මේ මහා විශ්වයේ වාගේ අනන්තයි. වචන කියන්නේ හරීම පාටු හරීම දුරවල හරීම පොඩි දුප්පත් දෙයක්. මේ වචන වලින් කරන්නේ මේ මිනිස්යන් අතර පුංචි sannivedanayak ඇති කරගැනීමේ හැකියාව පමණයි. ඒ sannivedanaya ඉතින් භාෂා ශාස්ත්‍රීය වශයෙන් අපි දියුණු වෙලා දැන් ඒ යලපිලි ස්පිලි පාපිලි ඒ කොඹු දාලා හදාගෙන තියෙනවා. ඊට පස්සේ ඒවා උච්චාරණ ක්‍රම වේදවල පොඩි පොඩි හැඟීම් වෙනස් කරලා ගායන රටා සංගීත සොර හදාගෙන තියෙනවා. ඒ උච්ච අවස්ථාවක් තමයි. හැබැයි විශ්වීය ධර්මයේ එක ගලපා බලනකොට මේ වචනේ හරි දුප්පත්. වචනේ නිහා මිනිස්සුෙකුට කියන්න බැරි මහා දැනුමක් මහා අවබෝධයක් ආධ්‍යාත්මික දර්ශනයක් මේ ලෝකෙ තියෙනවා. ධර්මයේ අකාලිකයි වචනේ කාලිකයි. වචන කාලය තුලද ගොඩ නැගෙන්නේ අකාලිකද? කාලය තුල නේද? අතීත කාලය, අනාගත කාලය, වර්තමාන කාලය, ඈත අතීතය නේද? මෑත අතීතය ආදී වශයෙන් ওই බෙදලා ওই කාල හදන්නේ. ධර්මයේ අකාලිකයි වචන කාලිකයි. වචනෙන් ධර්මයේ කියන්න බෑ. ඉතින් කලබල වෙන්න එපා. එහෙනම් ඉතින් බණහනගේ තේරුමක් නැද්ද කියලා අහන්නේ. එහෙම කලබල වෙන්න එපා. කවුරුත් එහෙම කලබල වෙන්න එපා. එහෙම මෝඩ කලබලයක් ඒක. මොතක් අහගෙන යන්න ඕන. ඉස්සරහට යන්න ඕන. මොකද කසාය එක පංගුවක් දීපු ගමන් අර කවුද මේ මාරපණ ගියා වගේ ඩක් ගාලා යනවා. හාමුදුරු නිකන් කිව්ව කොළුව එට මාරපණ ගින් එන්න ඕන කියලා. උදේ පාන්දර බලනකොට කොළුව නැහැ. පස්සේ බලනකොට කොළුව මාරපණ ගිහින්. කොයිද ගියේ කියලා මම උදේ පාන්දරින් මාරපණ ගියා කියලා. මම මේ අටපිරිකර අරන් යන්නේ ලොකු හාමුදුරන්ට කියන්න හැදුවේ. කොළුව නිකන් ගිහිල්ලා. අන්න ඒ වගේ අපි මේ ඉස්සර වුණොත් එහෙම මොකද වෙන්නේ? අර මාරපණ ගියා වගේ තමයි යන්නේ. ඒ නිසා අපි මේ මල්ල තරන් යන්න ඕන. සම්පින්දනේ අරගෙන යන්න ඕන ඉස්සරහට. ධර්මයේ හකුලවා ගැනීම සම්පින්දනය කරලා ගැනීම හැකියාව තියෙනවා. දැන් එක කසායක එක කොටසක් මතක තියාගෙන ඒක තම්බල බීලා අනේ අනිත් කොටස තාම හම්බුන්නේ නැහැ. ඒ කොටස හෙට හම්බුනහම තම්බල බොනවා. කොහොමද එහෙම බිව්වොත් එහෙම බිව්ව සෙත්ත පූචි වෙයි. එහෙම බොන්න බෑ. අර අර අනිත් පංගුවත් හම්බුනහම තමයි මේකට දාලා කිරල බොන්න ඕන. මොකද හේතුව මේ පහ එකට තැම්බෙනකොට වෙනම ගුණයක් හැදෙනවා. එකක් තම්බල බොනකොට එක ගුණයක් හැදෙනවා. ඉතින් ඔබ දවස් පහකට හම්බුනාම දවස් පහට වෙන වෙනම තම්බල බිව්වම ඒ ගුණේ ගන්න බෑ. ඒ නිසා අර හතරපද ගාතාවක ගැළපීම එකට ගන්න ඕන, සූත්‍රයක ගැළපීම එකට ගන්න ඕන, දේශනාවක ගැළපීම එකට ගන්න ඕන, මුළු සද්ධර්මයේ එකට ගලපලා එහි තියෙන උපරිම සාරය ගන්න ඕන. ආන්න එවිටයි අපිට හරිම නිවැරදි සාරය ලැබෙන්නේ. හකුලුවා ගැනීම හැකියාව තියෙන්න ඕන. ඉතින් මේ වචන කාලයේ එකක්, ධර්මයේ අකාලික දෙයක්. කාලය කොහෙද තියෙන්නේ? කාලය කියන්නේ ටයිම් නේද? ටයිම් එක. අපිට තියෙනවා පැය 12 ඔරලෝසුවක් තියෙනවා. ඊළඟට අනිත් එක තමයි පැය 24 ඔරලෝසුවක් තියෙනවා. අපි ජීවිතේ හැමදාම අර කූඹියා කෝපිය වටේ ඇවිදිනවා වගේ මේ පැය 24 පොඩි රවුමක් දාන එක නේද කරන්නේ? දැකලා තියෙනවද කූඹියා කෝපිය වටේ ඇවිදිනවා? මම ඇත්තවෙම ලොකු අවබෝධයක් ලැබුව දවසක මේ පොඩි අතසෝදන බෝල් එකක මේ කූඹියෙක් එහෙම ඇවිදිනවා දැක්කා. මම දානෙට වඩින්න කලින් දානෙට වැඩම කරලා මම ආයි පන්සලට භාවනා මධ්‍යස්ථානට ඇවිල්ලා බලද්දි කූඹිය අරගෙන ඇවිදිනවා. මං කල්පනා කළා අපේ සංසාරෙත් මේක නේද කියලා. කූඹිය හිතන්නේ දැන් කිලෝමීටර් 100ක් විතර ගිහිල්ලා ඇති කියලා. කෝපේ වටේ ඉන්නේ. අපිත් ඉතින් හිතන ලොකු දුරක් යනවා ඇති කියලා. බස් එක බලනකොට අපි මේ පැය 24යි රෞමේ කැරකෙනවා මේ අදරෑ වුණා දැන් ආයෙට අර වෙනදා වගේම උදේ වෙනවා. ඒ වෙච්ච එක මම ආයෙ කිටි කිටි ගාල දුවනවා ආයෙ කිටි කිටි ගාල එනවා. ආයෙ දැන් ආයෙ උදේට නැගිටිනවා ආයෙ කිටි කිටි ගාල දුවනවා. ආයෙ බන්දලට එල බන පොඩ්ඩක් තහල යනවා. ඒ දුවන කෝඹියක් මේ ඇයි දැන් ලොකු දුරක් යනවා කියලා. ඉතින් අපි කාලයේ සීමාවේ පැය 24 ඉඳි ජීවත් වෙන්නේ. මම හොයාගත්ත 25 වෙනි පැයට ගමන් කරන පොඩි මාවත. ඒකනේ කරේ එක තැනකින් කාලය බින්දා. කාලය බෙදලා 25 වෙනි පැයට ගමන් කරා. ඒක නෑ ඉතින් අපිට තේරෙන්නේ. මේ මේකත් තේරෙන්න පුළුවන් නම් මේ අපේ 24 න් යාලා තියෙන්නේ 25 වෙනි පැය. කොහෙන්ද ඒක හැදුවේ? අලුතෙන් හැදුවද? අලුත් තොරලෝසුවන්ද? ඔව් ඒක අලුත් තොරලෝසුව. ඒක තමයි අකාලික තොරලෝසුව. ඒ කියන්නේ 25 වෙනි පැයට ගියාම මේ 24 එකතු වෙන්නේ නැහැ ඒකට. ඒක වෙනම 25. මේ 4න් එහා. 25 වෙනි පැයට අන්ධකාරය නැහැ, ආලෝකය නැහැ. ඒක නම් ටිකක් මඤ්ඤම් වාගේ. ඒ දෙයෙන්නේ නැහැ නේද අපිට. ඔබට තේරෙන්නේ කොහොමද පින්නදනේ? ඔබට තේරෙන්නේ විඳීම්, දැනීම්, හැඟීම්, රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ පමණයි. ලෝකෝත්තරත්වයක්, ඉන්ද්‍රිය විශේෂයක්ම උදාහරණාවක්. කොහේ විශේෂවන්නේ? අමු පුතජන. අමු පුතජන. ඔබ ස්පර්ශ කරන්න පුළුවන් ධර්මයක් හැටියට නිවන හොයනවා නම් කවදාවත් නිවන ඔබට හොයාගන්නට බෑ. තේරෙන විදිහේ එකක් කියලා ඔබ හිතනවා නම්, කොටස් කළ හැකි එකක් කියලා ඔබ හිතනවා නම්, යම් තැනක දිශාවක කාලයක පවතින දෙයක් කියලා ඔබ හිතනවා නම්, ඔබට නිවන සොයාගන්න බෑ කවදාවත්. නිවන කාලය තුල පවතින දෙයක් නොවේ. දැන් මේ නොතේරෙන දේවල් දේශනා කරාම මේ වැරද්ද තේරුම් ගන්න බැරි කෙනා දාන්නේ මගේ පිට. හිනා වෙන්නේත් ඒ වගේ අයද කොහෙද? තේරුම් ගන්න බැරි අය දාන්නේ ඒක මගේ පිට දාන්නේ. තේරුම් ගන්න උත්සාහ කරන කෙනා ඒක කොහොමරි උත්සාහ කරලා එයා ඒකට යනවා. එහෙම තියෙනවා මේ ලෝකේ කම්මැලි මිනිස්සු ගොඩාක් ඒවා මාරුයි අපිට බෑ කියලා අභියෝග අත්හරිනවද නැද්ද? නොහැකියාවෙන් යුක්ත කුජලය. ඉන්නවා අපිට ඕනේ අපිට ওই කාලය ඇඳලා යන්තම් හිටියාම ඇති. අභියෝග බාර ගන්න. ලෝකේ කවදත් ඉහළට ගියේ දිනු උනේ සාර්ථක උනේ විශිෂ්ටය උනේ අභියෝග බාර ගන්න පුළුවන් අය. ඔය යාන්තම් කාලේ ඇඳලා ඔය කියාම ඇති කියලා හිටමයි නේ හැමදාම තීච්චට තමයි. ඒ මනසර දෙන පණිවිඩෙත් එච්චරයි. ඉතින් කාලේ ඇඳලා වයසට ගිහින් මැරෙනවා එච්චරයි. විශේෂ ඥානයක්, විශේෂ ගුණයක්, විශේෂ දාර්ශනිකත්වයක්, ලෝ විශිෂ්ටයන් කල්පනා කරපු විදියට, දැකපු විදියට දකින්න මමත් පුරු වෙන්න ඕන, පුරුදු වෙන්න ඕන කියන එවැනි ආත්ම ධෛර්යයක්, ආත්ම ශක්තියක් ආරද්ධ වීරයක් කලාතුරකින් මිනිස්සෙකුගේ පෙර වාසනා ගුණ තියෙන සසර බනහල පෙර වාසනා ගුණ තිබුණ හොඳ ඥානමය ශක්තියකට පමණයි මේ දිරි ඇති වෙන්නේ. ඒක මම පිළිගන්නවා. අපේ ගම්මානේ, අපේ පළාතේ, අපේ රටේ මොනතරම් මිනිස්සු ඉන්නවද? මෙහෙම දෙයක් කතා කරන්න හිතෙන්නේ නැහැ. මෙහෙම දෙයක් පිළිබඳව තියනවා කියලා විශ්වාස කරන්නෙත් නැහැ. එහෙම දෙයක් අවබෝධ කරගන්න පුළුවන් වෙයි කියලා හිතන්නෙත් නැහැ. මම අහන උනේ යැපෙන්න නෙමෙයි, කන්න නෙමෙයි, ඉන්න නෙමෙයි, බණ කියන්න නෙමෙයි, ප්‍රසිද්ධ වෙන්න නෙමෙයි, කිසි දෙයකට නෙමෙයි මහන උනේ සද්ධර්මය අවබෝධ කරගන්න. අවබෝධ කරගන්න මම මහන වෙලා මම යන්න හැදුවා පිළිතුරේ මේ ඉන්දියාවට, හිමාලයට. ඉතින් මං ජාත්‍යන්තර භාවනා මධ්‍යස්ථානයේ ආශ්‍රිතව මහන වෙච්ච නිසා මට ජාත්‍යන්තර පොඩි අවබෝධයක් ඇති වෙනවා. ඒ ස්ථානෙට එනවා ලෝකෙ වටේම ගියපු යෝගීවරු එනවා. හිමාලයේ ඉඳපු අය එනවා. බුරුමේ ඉඳපු අය එනවා. තායිලන්තේ ඉඳපු අය එනවා. වියට්නාම් පැත්තේ, ඔය පැත්තේ හැම තැනම ගිහිල්ලා දර්ශන වේදත් එක්ක හදාගෙන යුරෝපයේ පෙර අපරදිග දෙකේම වාසය කරපු අය හම්බෙනවා. ඉතින් මං පොඩි අත්දැකීමක් ලබා ගන්නවා ඒගොල්ලන්ගෙන්. ඊට පස්සේ ඉතින් මම පොඩක් බ්‍රේක් කළා. මේ මිනිස්සු ලෝක වටේ ගිහිල්ලා ආයි මෙහෙ එනවා, මෙහෙ දිනනවා කියලා හිතලා ඉතින් මට ගියත් ඕක වෙයි නේද කියලා ආයි පොඩක් කල්පනා කළා. කල්පනා කරලා බලනකොට හැබැයි මට ඒක විශ්වාසයක් තිබුණා මේ ලංකාවේ කොතනක හරි මේක ප්‍රත්‍යක්ෂ කරගත් එක මිනිස්සෙක් හරි ඉන්නවා කියලා. ඒක අනිවාර්යෙන් මට විශ්වාසයක් තිබුණා. ඒ නිසා පොඩ්ඩක් බ්‍රේක් කරගෙන රැඳිලා බැලුවා මේක තේරුම් ගත්ත මිනිස්සු ඉන්නවද කියලා. මේක තේරුම් ගත්ත ආර්ය ශ්‍රාවකයන් සිටියා. ඒ නිසා අපිට ඒ කල්යාණ මිත්‍රත්වය උදව්ව ලැබුණ නිසා තුන්වන් සරණේ මීට අවුරුදු 15කට විතර කලින් අපිටත් ඒ මඟ අවබෝධ කරගන්න ලැබුණා. හැබැයි ඒ සෝහාන් මාර්ගඵලෙත් නෙමෙයි, සකුදාගාමිත් නෙමෙයි, අනාගාමි මාර්ගඵලෙත් නෙමෙයි, අරියත් මාර්ගඵලෙත් නෙමෙයි, මං අවබෝධ කරගත්තේ පුතජනත් නෙමෙයි. මේ පහම නෙමෙයි, මම වෙනම කෙනෙක් වුණා. ඔය පහම ඒගොල්ලෝ තියාගන්න. මට පුතජනකමත් එපා, මේ මාර්ගඵල හතරත් එපා. ඔය පහම නැති කෙනෙක් මම. ඔබට ওই පහෙන් එකක් හරි ඇදෙනේ. එක්ක බුද්ධජනකම ඇන්ති, එක්ක සෝවාන් වෙලා ඇති, එක්ක සකුදාගාමි වෙලා ඇති, එක්ක අනාගාමි වෙලා ඇති, එක්ක අරිහත් වෙලා ඇති. ඔය පහෙන් එකක්වත් මට නෑ. මට ඕනත් නෑ, මං ගන්නෙත් නෑ අනාගතේදී. දැන් ඕනත් නෑ. ওই පහෙන් එකකට මං ඉන්න කැමතිත් නෑ. ඇයි? සෑම ඒකකයක්ම කාලය තුල පවතින නිසා. කාලය භක්ෂණය කරන කාලය කන කාල කන්‍යෙක් වීමට කැමති නැති නිසා. පැය 24 තුල ජීවත් වන ඕනම මිනිසෙක් කාල කන්‍යෙක්. එතකොට ඔයගොල්ලෝ ඔක්කොම අහුවෙන කාටද? මන් දන්නේ, මං කිව්වේ නැහැ. අකාලික කෙනෙක් වන්න කාලය භක්ෂණය කරන්න එපා. කාලය අනුභව කරන්නට මගේ ඥාතිවරයෙක්ගේ ගෙදරට මම ගියා. මගේ ඉන්න තාත්තගේ මල්ලි කෙනෙක් ඉන්නෝ. එයා විශේෂකාර බලකාය වැඩ කරලා පොලිසිය වැඩ කරලා වැඩ කරන කෙනෙක්. මම එතුමාගේ ගෙදරට ගියාම එතුමා මට හරි හොඳ වචනයකින් සංග්‍රහ කළා. මම එයාගේ මේ ඇඟිල්ල එල්ලිලා දහම් පාසල් ගිය මුංචි ගම පොඩි ළමයා මම, මගේ බාප්පනේ. ඉතින් එයා මට මෙන්න මෙහෙම කිව්ව ගෙදරට ගියපු ගම. නිකං කන්න ක්‍රමයක් හොයාගත්ත නේද කියලා. දකුණේ කට හොඳ නැහැ කෙලින්ම කියන මොහොත. වෙන මිනිස්සුන් නම් බඩ කපාගෙන මැරෙන එවලම. එයා ඉතින් පොලිස් කාර්යය, මුදාකාරය, ඒ ඔක්කොම චණ්ඩිගන් තියෙනවනේ. මාත් ඔයාලත් එක්ක මං කෑම ගෙනල්ලා තියෙන්නේ. මොස් එකක් එහෙම දාගෙන එන්නකෝ. මේ ඇඟිල්ල එල්ලිලා ගියපු බොඩි එක ගියපු වචන ඩිංගක් එයාට දිරෙව්වේ නෑ. ඔයාටත් එක කෑම ගෙනල්ලා දෙන්නේ. වොෂ් එකක් දාගෙන ඉන්නකෝ කියලා කිව්වා. මොකද්ද ගෙනාවු කෑම කියලා හිතෙන්නේ නැති. ඉතින් එයා පොඩ්ඩක් දාන්න පහ වෙලා ආවේ එකට විතර. ඉතින් එයා කෑම එකත් එයාගේ අරගෙන මාත් ඉස්සරහා කතා කරන්න ආවා. අරගෙන එනකොට මම එතුමගෙන් අහපු ප්‍රශ්නයක් තමයි ඔහුම කාලා බීලා ඇඳලා පැනඳලා ජීවත් වෙලා හරියනවද නිවනක් දහමක් ගැන හොයන්නේ නැද්ද? කියලා ඇහුවා. මොකද ඇහුවේ? ඔහොම ඉතින් කාලා බීලා ජීවත් වෙලා හරියනවද නිවනක් දහමක් ගැන හොයන්නේ නැද්ද? ඒ මටත් දුන්නේ ලොකු පොල් ටෝක් එකක් නේද? ඉතින් මාත් ඇතරී නෑ දුන්න පොඩි කමට. ආ එහෙම කතා කළාම එතුමා කිව්වා අපිත් ඒක තමයි කියන්නේ හාමුදුරනේ. අපිත් මේ මැරෙන්න බැරි කමට ජීවත් වෙන්නේ මේ ප්‍රශ්න වලින් තෙරපිලා ඔළුව නරක් වෙලා තියෙන්නේ. අපිත් හොයන්නේ ඕක තමයි කවුරුත් අපිට කියලා දෙන්නේ නැහනේ. මං හිතන ඔබත් ඒක කියාවි. කො අපිට ඕක හරියට කියලා දෙන්නේ නැහනේ කවුරු. මං කිව්වා ඔබ මෙතෙක් කලක් ඔබේ නිවීම සෙව්වේ ඉන්ද්‍රියන් පහෙන්. දැන් ඉඳලා දැන් හොයන්න පටන් ගන්න ඉන්ද්‍රියන් පහෙන් තොරව. එයා ඉවලෙම හොයන්න පටන් ගත්තා. අටුවා ටීකා ටිප්පණි අනම්මනම් අහන්න ගියේ නෑ. මේ අපේ ප්‍රශ්නේ එහෙම කරාම හරියනවද ඕක කොයි පොතේද තියෙන්නේ හරි මෙහින් ගහන්න කියන්න තමයි නිකන් අසෞත් වෙන්නේ අර කීප දේ කරන්න ඕන වැඩි ඉවරයි හැම දෙයක්ම දැනගෙන යන්න බෑ මේ අපි එතෙන්ට ගියාම දැනෙන දෙයක් දැන් කන්දක් උඩරට යන්න ගියාම මෙහි ඉඳන් මමකෝ කන්ද උඩට ගියාම කොහොමද දැනෙන්නේ උලන් අයියෙන් සැරද වදිනවද මොකද දැනෙන්නේ පේනවද ඒවා කන්ද උඩට ගියාම පෙනේ ඒක මේ ඉඳලා ඔක්කොම විස්තර කියන්න බෑ එතෙන්ට ගියාම පේනද නේද දැන් මට එකින් එක කැටමින් කැටේම මට මවල පෙන්වන්න පුළුවන් ද ඔපරා හවුස් එකේ ඇතුලේ තියෙන එක ඒක පෙන්වන්න බෑනේ නේද එතෙන්ට ගියාම ඒක පේන්නේ එක 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 මේ විදියට දකින්නවා මිසක් මේ ඉඳන් මේක ඇඳලා පෙන්වන්න කියන්න බෑ ඉතින් මොකද්ද මතක් කළේ ඔබ ඉන්ද්‍රියන් පහෙන් නිවන හෙව්වේ මෙතෙක් කාලේ දැන් පහෙන් තොරව හොයන්න ඉතින් මෙලෝ සංසාරයේ අකකට ඔබ තේරෙනවද? තේරෙන්නේ නැහැනේ. ඉතින් තේරෙන්නේ නැති එක තේරුම් ගන්න උත්සාහ කරා. එයා තේරුම් ගන්න උත්සාහ කළා. උත්සාහ කරනකොට එයා කියනවා අලුත් මඟ, අලුත් දෙයක්. පරිශෝ. දැන් ඔබට තේරෙනවද? ඔහුට තේරිච්ච දේ. ඔබට පේනවද ඒ ඉන්ද්‍රියන් පහෙන් තොරව සොයන සෙවීම? ඉන්ද්‍රියන් පහෙන් තොර වුණාම ලෝකය මොන තරම් ලස්සනද? හරිම ලස්සනයි. හරිම සුන්දරයි. මනස්කාන්තයි. අසිරිමත්. ජීවත් වෙන්න පුළුවන් නම් අවුරුදු 500ක් ජීවත් වුණත් සපයි. එහෙමත් නැත්නම් අවුරුදු ලක්ෂයක් ජීවත් වුණත් සපයි. එයි. හරි අසිරිමත්. ජීවත් වෙන්න ආස හිතෙනවා. ඒ තරම් රමණීයයි. ඔබත් ඉන්ද්‍රයන් පහෙන් තොරව ලෝකයේ දෙස බලන්න. ඒක තමන්ගේ භාග්‍ය අභාග්‍ය හැටියට වෙදි කියලා පිරිමැන්දට ඉතින් හැමෝම රහත් වෙන්නේ නැහැ. එක වචනයකින් එක්කෙනෙක් වෙන්න පුළුවන් ඒ යම් කිසි ඒ ජීවිත පරිවර්තන ඇති කරන්. එවලෙම එයා දකිනවා මගේ අර තිබුණු ඇස මගේ දැක්ම අනිත් පැත්තට හැරිලා මට ඒක බලන්න හැකියාව ලැබුණා. යම් චේන්ජ් එකක් තමා තුළ ඇති වුණා, වෙනස් වුණා. අසිරිමත් ගුණයක් එවලෙම දැනෙනවා කියන ප්‍රකාශය. ඊට පස්සේ ආයේ ඒක මාර්ගඵලද කියලා. අරදි ගැල පිළිමෙන් දහම අර ලැබුණේ අරිහත් ඵලයේද කියලා හිතින්. එහෙම හොයන්න එපා, මේ ආගමක් හොයන්න එපා, සැනසීමක් හොයන්න. මම බුද්ධ ආගම උගන්නන කෙනෙක් නෙමෙයි, ඇත්තෙන්ම කියතොත් මම බෞද්ධයෙක් නෙමෙයි. මට ආගමක් නැහැ, ජාතියක් නැහැ, කුලයක් නැහැ, වර්ගයක් නැහැ, රටක් නැහැ, ID එකක් නැහැ. ලංකාවට මියා පාස්පෝර්ට් එකක් විතරක් තියෙනවා. ඒක නෑ කො බොරු අවුනන්නේ නේද අපි ලේකම් තුමා දා කොපි එකකට. ID එකක් නැහැ. ඔබ කවුද කියලා අහුවොත් මට පෙන්වන්න ID එකක් නැහැ. මන් දිහා බලන්නකෝ, ඒ අනු ඔබ දිහා බලන්නේ. මම උත්සාහ කරන්නේ මං හඳුන්වා දෙන්නේ නෙමෙයි, ඔබ හඳුන්වා දෙන්නේ. ඔබත් යම් දවසක ID එකක් නැතුව ලෝකෙ පෙනී හිටින දවසට පෙනේවි ලෝක සත්‍ය. පුළුවන් තරම් අපබ්‍රංශ බණ මහන්න, නොතේරෙන බණ මහන්න දිගටම. මොකද ටික කාලයක් බණ අහනකොට අනිවාර්යෙන් පිස්සු වැටෙනවා. පිස්සුව ඇඟට එනව නෙමෙයි, පිස්සුව එළියට වැටෙනවා. ඒක මෙහෙට වැටෙනව නෙමෙයි, එළියට වැටෙනවා. මොකද දැන් පිස්සු කොහොමද තියෙනවනේ? ඒක වැටෙන එළියට වැටෙන්න ඕන. පිස්සුව ඇතුළට එන්නේ නැතුව එළියට වැටෙන්න ඕන. එළියට වැටිච්ච ගමන් පිස්සුව නැති වෙනවා. හොඳයිනේ පිස්සු වැටුණා. පිස්සු අලෝ ගන්නවට වැඩිය හොඳයි පිස්සු වැටුණාම හොඳයි. වැටෙනවා කියන්නේ අහකට වැටෙනවා. ඔක්කොම වචන අනිත් පැත්තේ තියෙන්නේ. පිටින් අමුතුවෙන් පිස්සුවක් උන්නේ නැහැ. සබ්බේ පුතජන උම්මත්තක. සියලු පුතජනයෝ ළඟ උම්මත්ත භාවයක් පිස්සුවක් තියෙනවා. ඒක දුරු වෙන්න ඕන. පිස්සන්ගේ ස්වභාවය මොකද්ද? තමාට පිස්සු නැතේයි සිටීම. ඔබට පිස්සු නැතේයි ඔබ සිතන්නේක් නම් ඔබට හොඳටම පිස්සු. ඔබ නිවැරදියි ඔබ සිතන්නේ නම් ඔබේ සියලු වැරදි එතන ඇත. ඔබ දන්නවා යයි ඔබට හැඟේ නම් ඔබ කිසිවක්ම නොදන්නේය. ඔබ හරි කියා ඔබ සිතන්නේ නම් ඔබ වැරදිම වැරදිය. මේ වගේ කතන්දර ටිකක් කිව්වහම ජේසුස් වහන්සේ අල්ලන් ගිහිල්ලා කන්දකින් තල්ලු කරන්න හැදුවා මිනිස්සු ටික. බොහොම අමාරුවෙන් ජීවිතේ බේරගෙන එතුමා අයිනකට ගියා යන්නේ. ඊට පස්සේ දැනින් කියන්නේ ගියා අල්ලගෙන ගිහිල්ලා ඉවරලා මේ මිනිස්සේ අපබ්‍රංශයක් කියනවා කියලා ඉවරලා එන ගහලා ඝාතනය කරන්න හැදුවා. ඉතාලම ගැඹුරු දෙයක් එතුමා ප්‍රකාශ කරේ. නිකන් හුදු යාදීන ආගමක් නෙමෙයි. මේ අනිත් ආගම් වල ශාස්ත්‍රවරුත් ඒ විශිෂ්ටත්වේ ප්‍රකාශනයන් කරලා තියෙනවා. ඒ ආගමික ස්වරූපයකින් ඒක ආවට පස්සේ ඒක ඇඳුමේ, පැළඳුමේ, පැවැත්මේ, කන එකේ, බොන එකේ ගාව ගත්ත විතරයි. දර්ශනේ නැතු වුණා. අපිටත් එච්චරයි. ඉතින් අපිත් ඉතින් ওই කැරකි කැරකි ඉන්නවා. චූට්ටක් ඉතින් තියෙනවා දර්ශන වේදයක්. ඒකත් ටිකක් සමතේයි, විදර්ශනාවයි, ඉන්දියාවේ ආභාෂයයි, ලංකාවේ ආභාෂයයි, තේරවාදයයි, බුද්ධවාදයයි, මහායානයයි, මේ කියලා තව පොඩ්ඩක් අවුල් වෙලා පොඩ්ඩක් ඉතින් හොල්මන් වෙලා වගේ ඉතින් හැමදේම ඉගෙනගෙන ඉන්නවා. එතනින් එහාට යන්න ඒව ටිකක් හලන්න හොඳම අවස්ථාව. මේක දැනුමින් ඉවර කරන්න බෑ. මම ඒ නිසා තමයි කිව්වේ වචනයට මේක කරන්න පුළුවන් දෙයක් නෑ. ඔය ඔක්කොම බන ඔක්කොම තියෙන්නේ වචනවල. වචනවල සත්‍ය පිහිටන්නේ නැත. වචනවල තියෙන්නේ සංකල්ප සමුදායක්, සිහින සමුදායක් පමණයි. වචනයක් තුල සත්‍ය නැත. ඥාර චූලපන්තක හාමුදුරු මේ වචනයක් කරා නෙමෙයිනේ දකින්නේ. සජෝහරණම් කියන දේ තුල එයා දකින්නේ වචනයක් කරා නෙමෙයි. යම් ක්‍රියාදාමයක් සිද්ධ වෙනවා. ඒ ක්‍රියාදාමය තුලින් ජීවිතය අත්දකින්න. දැන් බලන්න ඔබ මෙතෙක් අසාගෙන සිටියා ඔබට ඇති කරපු දෘෂ්ටිය මොකක්ද කියලා බලන්න ස්වාමීන් වහන්සේ. ස්වාමීන් වහන්සේගේ දෘෂ්ටිය මොකක්ද කියලා පොඩ්ඩක් කල්පනා කරලා බලන්න. මම මේ කියලා දීලා තියෙන ගොඩාක් දෙනෙකුට මේ හොයලා දෙන්න කියලා මගේ දෘෂ්ටිය ටිකක් අහලා මගේ දේශනා තියෙනවා ටිකක් අහන්න 10ක් 15ක් හරි අහන්න අපේ රටේ ඉන්න ස්වාමීන් වහන්සේලාත් සුගතකාචාර්ය ස්වාමීන් වහන්සේලා ඉන්නෝ, ඒ මහා යෝගාවචර ස්වාමීන් වහන්සේලා ඉන්න. මම උන්වහන්සේලාට බොහෝම නගයපත් ඉල්ලීලා කරලා තියෙන මම ඔබ වහන්සේත් එක්ක වරුවක් කතා කරන්න මගේ දෘෂ්ටිය හොයලා දෙන්න කියලා. මොකද මට ඒක ශාන්තියක්. මම නිවැරදි කරගන්න ඕනේ. ඉතින් මම හරි සන්තෝෂ වෙනවා. වයෝ වෘද්ධ, තපෝ වෘද්ධ ඒ ධර්මදර ස්වාමීන් වහන්සේලා මාත් එක්ක කතා කරලා කීප නමක් මෙන්න මෙහෙම ප්‍රකාශ කරලා තියෙනවා. ඔබ වහන්සේ මහ පුදුම කෙනෙක්. ඔබ වහන්සේ වගේ කෙනෙක් මට මීට කලින් හම්බ වෙලා නැහැ. මම වයසට යන කලින් මීට කලින් හම්බුණා නම් මටත් අක්ක් හරි ඉගෙන ගන්න තිබ්බා. මට තේරුම් ගන්න බැහැ. ඉතින් මං කිව්වා බොහොම සන්තෝෂයි ඔබ වහන්සේ ඇහෙන ධර්මයේ දන්නෝනේ මේ. ඉතින් හොයලා දෙන්නකෝ මගේ දෘෂ්ටිය. ඒ කියන්නේ හොයන්න බෑ කියන්නේ. ඉතින් එහෙනම් දෘෂ්ටි නැත, දෘෂ්ටි සමනය කරගෙන ඇත, සම්මා දිට්ඨියට පැමිණ ඇත. සම්මා දිට්ඨිය යනු තවත් දෘෂ්ටි සමුදායක් නොව. දැන් මේ වගේ හරබර ගැඹුරු කතාවක් ඇත්තෙම නොකියා ඔබට සරල කතාවක් කරලා යන්නද මම? එහෙම කතා කරන්න පුළුවන්. ඔබ අන්ද බාල මෝඩයි කියලා හිතාගත්තනම් මට කරන්න දෙන්න පුංචි ජාතක කතාවක් එක්ක අර පොතට ගැලපෙන්නේ මේ විදියට අර අච්චුව ගෙනල්ලා දාලා සාදු කියන්න කියලා සාදු සාදු කියලා හැදෙට යන්න තිබ්බා. මම මේ ගැඹුරු කරුණ ඔබට කියන්නේ ඔබ ඥානවන්තයි කියන විශ්වාසය නිසා. ඔබ මෝඩයි කියලා හැඟුණා නම් එහෙම මේකක්වත් කියන්නේ පොඩසම් මෝඩ වුණත් මට කමක් නෑ. මෙතන දෙන්නෙක් හරි තුන්දෙනෙක් හරි ඉන්නවා ඥානවන්ත කියලා විශ්වාසය තුල මම මේ කියන්නේ. අද පොඩ්ඩක් සැර වැඩි, අවසාන දවසේ මීට වඩා සැර වැඩි. මොකද එහෙම යනවනේ ටික ගන්න. ඒ නිසාමයි ඔබ අලුත් මානයකින් අවදි කරන්න ඕන, ඔබට අප පිහිට වෙන්න ඕන. මේ අන්දමට මේක කතා කරන්නේ නැතුව වෙන අන්දමකට මේක කතා කරලා මේක හරියන්නේ නැහැ. ඔබ අපිට හරි දුන්නයි, ඔබ හැමදාම නිකම් පල් කර කර ඔබේ දානේ වේලාව අපේක්ෂා කරගෙන, ඔබේ ප්‍රත්‍යඋපකාර අපේක්ෂා කරගෙන, ඔබට මොනව හරි ටිකක් කියලා ජාලිත්‍රාක් ඉෂ්ට කරගෙන, ඔබ ඉන්න වලේ ඕම ඔබ ඉන්න දීලා අපි මෙහෙම ඉන්න එක නෙමෙයි තේරුම. අපිට පුළුවන් තරම් ඔබව අර අම්මා තාත්තා කෙනෙක් ගහ ගහ හරි ළමයා ඉස්කෝලේ යවනවා නේ, තරවටු කර කර හරි කොහොම හරි උගන්වනවා. ඉතින් පොඩි කාලේ ළමයට අම්මා තාත්තා තේිනේ කොයි වගේද? යකෙක් වාගේ. මගේ නිදහස, මගේ සතුට නැති කරන යකා වාගේ පේන්නේ. හැබැයි වයසට ගියාම පේන්නේ දෙයියා වාගේ. ඉතින් මං හිතනවා මමත් මේ මොහොතේ යකා වාගේ පේනවා ඇති කියලා. මොකද එහෙම පේනවා නම් හොඳයි. ඒ කියන්නේ මම අම්මා තාත්තා කෙනෙක් වාගේ වෙලා. දහම්සොඩ රජුරෝ බණ අහන්න යන්නේ යකාගෙන්. ඒ කියන්නේ බණ කියන කෙනා යකා වාගේ තමයි පේන්නේ. කන්ද උඩ ඉඳන් පණින්නකෝ මගදී බණපදේ කියන්නකෝ යකා තමයි බණපදේ දැනගෙන හිටියේ. ඇත්තටම බණ කියන අය පුදජනයට පේන්නේ යකෙක් වගේ. ඇයි? ඇයි මමත් මම විනාශ කරන්න නෙන්නේ. මම මේ හදන්නේ ඔබ විනාශ කරන්න. ඔබේ මමත්වේ ඔබ ඔබයයි ඔබ මමයයි ගන්න මමත්වේ විනාශ කරන්න හදන්නේ. ඔබට මම යකෙක්. රාක්ෂික. මමත්වේ පාර්ශ්වය ගත්තොත් අනිවාර්යෙන් මාත් එක්ක සටන් කරනවා. මමත්වේ දුරරන්න ලෑස්ති වුණොත් අර දහම්සොර රජුරෝ වගේ කටට පයින්නෝ මගදී ශක්‍රදේවේන්ද්‍රය අල්ල ගන්නවා. ශක්‍රදේවේන්ද්‍රයා යන විශ්ව ධර්මතාවය, එහෙම නැත්නම් ලෝක මවාපෑ දෙවි දෙවියා, එහෙම නැත්නම් ලෝක සකසන්නා, එහෙම නැත්නම් සදෙව් ලෝකට අධිපති කෙනා කොහොම හරි කියලා තියෙනවා. මම නම් දගෙන ඉන්නේ ශක්‍රදේවේන්ද්‍රයා යන මේ ලෝකේ විශ්ව ධර්මය. එයා අල්ල ගන්නවා. ඒක ඉතින් එහෙම නෙමෙයි කියයි. ඉතින් එහෙම නෙමෙයි. ඉතින් පොතේ තියෙන වෙන එකක් නෙමෙයිද? පද පරම වෙන්න එපා. යම් යම් අතීත සිද්ධාන්ත මේ කරුණු ගොඩක් තියාගෙන මේ පදවල පැටලි පැටලි පද සත්‍යයයි කියලා පදවලට පද ගලප ගලප පද පරමිය වෙන්න එපා. තේරුණාද? ඒ කියන්නේ යාට වචන සීමාවේ, ගාථා සීමාවේ, සූත්‍ර සීමාවේ ඉන්නව මිසක් එයාට අලුතෙන් හිතන්න බෑ. පද පරමිය මැට්ටෝ. නේද? කොහමද ඉතින් පටවි ධාතු ඉන්නේ ඇදලා තියෙන ඉතින් මැටි තමයි. අලුතෙන් දෙයක් නෑ. ඉතින් මාත් මැටි, ඔබත් මැටි තමයි. ඒක කවුරුත් අමනාපද මැට්ටෝ කියනවලු. මැට්ටෝ තමයි මේක දෙයියෝ හදලා තියෙන්නේ මුලින්ම මැට්ටෙන් කියනවනේ නේද? සත්‍යයි. ඉතින් එදා විතරක් නෙමෙයි මම පිළිගන්නව, අදත් මැට්ටෙන් තමයි හදලා තියෙන්නේ. අදත් තියෙන්නේ මැට්ට මේක ඇතුලේ. මොකද පටවි ආපෝ තේජෝ වායෝ, වායු සුද්ධ මැට්ට. මේක නිකන් දිව්‍ය ලෝකයක් කියලා හිතාගෙන ඉඳින් මැටි කොටනේ. ඒ ඉතින් අපේ හිතීමේ වැරද්ද. මැටි ගොඩ සරසලා ඇඳුමක් කෙල්ලලා පොඩ්ඩක් පාට කරලා එළියට දාලා තියෙනවා. එච්ච මා කියන්න උත්සාහ කළේ කාලේ, වචනේ, අපි සිටින සීමාව තුළ පවතින අවිද්‍යාව. අවිද්‍යාව සියල්ල දුරු වෙන තැනයි විද්‍යාව පහළවන්නේ. අවිද්‍යාව තබාගෙන විද්‍යාව සෙවීමෙන් ඇති ඵලක් නැත. එය මුණ ගැහෙන්නේ නැත. අවිද්‍යාව දුරු වෙන තැනයි විද්‍යාව පහළවන්නේ. ධර්මයේ ආලෝකය ඇති වෙන තැනයි අවිද්‍යාව නැමැති අන්ධකාරය පලා යන්නේ. නිවන දකින්න තරමටයි කෙලෙස් දුරු වෙන්නේ. කෙලෙස් දුරු වෙන තරමට නිවන් දකින්නව නෙමෙයි. නිවන දකින්න තරමට කෙලෙස් දුරු වෙනවා, කෙලෙස් දුරු වෙන තරමට නිවන් දකින්නවා. මේ දෙකම පෙරපසු නොවී ඉස්සරහට යනවා. එහෙමනම් සම්මා සම්බුද්ධ සරණයි.